අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමේ නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ණ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන රුහුණු ගුරුගෙදර වැඩසටහන යටතේ අද දවසට අපට නියමිත වෙලා තියෙන්නේ ඉතිහාසය විෂය පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ අනුව මම අද අපි වහගෙන ඉන්න අපේ දරුවොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 10 ශ්‍රේණියේ දෙවන පාඩම වන ජනාවාස බීම කියන පාඩම යටතේ අද දවසට නියමිත වෙලා තියෙන පූර්ව ඓතිහාසික යුගය පිළිබඳව සාකච්ඡා කරන්න. මම මීට ඉහතදී මගේ ආදරණීය දරුවොත් එක්ක සාකච්ඡා කළා ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව. ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනාවාස, ආහාර රටාව, අභිචාර විදි, තාක්ෂණය, ශරීර ස්වභාවය, මානවයාගේ මේ ආදී වශයෙන් මාතෘකා ගණනාවක් පිළිබඳව මගේ ආදරණීය දරුවොත් එක්ක මම මීට ඉහතදී සාකච්ඡා කළා. ඒ අනුව අද මම තෝරගෙන තියෙනවා පූර්ව ඓතිහාසික යුගය පිළිබඳව සාකච්ඡා කරන්න. අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටිය මගේ ආදරණීය දරුවෝ දන්නවා අපි අතීත මානවයා පිළිබඳව කතා කරද්දී ඒ කතා කරේ ප්‍රධාන යුග තුනකට බෙදලා. මතක් කරොත් මගේ ආදරණීය දරුවනේ ප්‍රාග් ඓතිහාසික යුගය, පූර්ව ඓතිහාසික යුගය සහ ඓතිහාසික යුගය. අද මම ඔබත් එක්ක කතා කරන්නේ පූර්ව ඓතිහාසික යුගය පිළිබඳව. පූර්ව ඓතිහාසික යුගය කියලා කියන්නේ මගේ ආදරණීය දරුවනේ ප්‍රාග් ඓතිහාසික යුගයත් ඓතිහාසික යුගයත් අතරමැදි කාලය. පුරාවිද්‍යාඥයෝ කියනෝ සංක්‍රාන්ති කාලයක් කියලා. සංක්‍රාන්ති කාලයක් කියන්නේ පුතේ දෙකක් අතරමැද්දේ තියෙන කාලයක්. මොකක්ද මේ දෙක? එක තමයි පුතේ ප්‍රාග් ඓතිහාසික යුගය, අනිත් එක තමයි ඓතිහාසික යුගය. මේ ප්‍රාග් ඓතිහාසික යුගයත් ඓතිහාසික යුගයත් අතරමැද්ද තියෙන කාලේ තමයි අපි කියන්නේ පූර්ව ඓතිහාසික යුගය කියලා. ඒ අනුව මගේ ආදරණීය දරුවෝ මතක තබා ගන්න ඕන පූර්ව ඓතිහාසික යුගය කියලා කියන්නේ පුතේ ප්‍රාග් ඓතිහාසික යුගයත් ඓතිහාසික යුගයත් අතරමැද්ද කාලේ. මං කිව්වා මොන යුගයක්ද පුතේ? සංක්‍රාන්ති යුගයක්. දෙකක් අතරමැද්ද තියෙන කාලේ අපි හඳුන්වනවා සංක්‍රාන්ති යුගයක් කියලා. ඒ අනුව ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පස්සේ පුතේ එළඹෙන්නේ පූර්ව ඓතිහාසික යුගයට. මේ ගැන කතා කරද්දි පුතේ මුලින්ම ඔබට අවබෝධයක් තියෙන්නට ඕන පූර්ව ඓතිහාසික යුගය කොහොමද ප්‍රාග් ඓතිහාසික යුගයෙන් වෙනස් වෙන්නේ කියලා. පූර්ව ඓතිහාසික යුගය කොහොමද ප්‍රාග් ඓතිහාසික යුගයෙන් වෙනස් වෙන්නේ? ඒ කියන්නේ දරුවනේ ප්‍රාග් ඓතිහාසික යුගයේ තිබුණු ලක්ෂණවලට වඩා වෙනස් ලක්ෂණ තමයි පූර්ව ඓතිහාසික යුගයේ පෙන්වන්නේ. අන්නේ ලක්ෂණ නිසාම කියනවා අපි ප්‍රාග් ඓතිහාසික යුගයට වඩා පූර්ව ඓතිහාසික යුගය හරිම වෙනස් කියලා. එතකොට මගේ දරුවනේ මොනවද ඒ වෙනස් වෙන්න හේතු වෙන ලක්ෂණ? අපිට ඒ ගැන හොඳ අවබෝධයක්, දැනීමක්, වැටහීමක් අනිවාර්යයෙන්ම තියෙන්නට ඕන. එහෙම නැති වුණොත් අපිට පූර්ව ඓතිහාසික යුගය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න දරුවනේ අපහසු වෙනවා. ඒ අනුව පූර්ව ඓතිහාසික යුගය ප්‍රාග් ඓතිහාසික යුගයෙන් වෙනස් වෙන ලක්ෂණ කීපයක් තියෙනවා. බලමු පුතේ මොනවද ඒ ලක්ෂණ කියලා. පළවෙනි ලක්ෂණය තමයි පුතේ පිලිස්සු මැටි බඳුන් භාවිතා කිරීම. පළවෙනි ලක්ෂණය තමයි පිලිස්සු මැටි බඳුන් භාවිතා කිරීම. ඒ වගේම පුතේ පිසින ලද ආහාර භාවිතා කරලත් තියෙනවා පූර්ව ඓතිහාසික යුගයේ මානවයා. ඒ වගේම කුෂිකාර්මික ජීවන රටාවකට හුරු වෙලා තියෙනවා පූර්ව ඓතිහාසික යුගයේ මානවයා. මගේ ආදරණීය දරුව දන්නවා ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ ජීවන රටාවේ කැපී පෙනෙනම ලක්ෂණය වුණේ දඩයම් ජීවිකාව. තැනින් තැනට ඇවිද යමින් දඩයම් කරමින් ආහාර රැස් කරමින් තමයි ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා ජීවත් වුණේ. නමුත් පුතේ පූර්ව ඓතිහාසික යුගයේ මානවයා ඊට වඩා වෙනස්. ඔහුගේ ජීවන රටාවේ ප්‍රමුඛස්ථානය ලබා දෙන්නේ දඩයමට නෙවෙයි කුෂිකර්මාන්තයට. ඒ වගේම පුතේ සුසාන චාරිත්‍ර, කෙනෙකු මිය ගියාට පස්සේ විවිධ චාරිත්‍ර එහෙම නැත්නම් සම්ප්‍රදායන් කොටසක් ඒ මිය ගිය තැනැත්තා වෙනුවෙන් ඉටු කරන්නත් පූර්ව ඓතිහාසික යුගයේ මානවයා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම පුතේ යකඩ භාවිතා කිරීම, ගම්බිහි කර ගැනීම, ස්ථීර ජනාවාස ඇති කර ගැනීම, ඇඳුම් හා ආභරණ භාවිතා කිරීම, මේවා තමයි ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පූර්ව ඓතිහාසික යුගය වෙන් කරලා හඳුනා ගන්නට පුළුවන් ලක්ෂණ. අපි ආයෙ බලමු මොනවදේ ලක්ෂණ කියලා පුතේ. පිලිස්සු මැටි බඳුන් භාවිතා කිරීම, පිසින ලද ආහාර භාවිතා කිරීම, කුෂිකාර්මික ජීවන රටාව, සුසාන චාරිත්‍ර ඉටු කිරීම, යකඩ වැනි ලෝහ භාවිතා කිරීම, ගම්බිහි කර ගැනීම, ඇඳුම් සහ ආභරණ භාවිතා කිරීම, මෙන්න මේවා තමයි පූර්ව ඓතිහාසික යුගය ප්‍රාග් ඓතිහාසික යුගයෙන් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ. ඒ වගේම පුතේ ඔබට දැනීමක්, වැටහීමක්, අවබෝධයක් තියෙන්නට ඕන ප්‍රාග් ඓතිහාසික යුගයෙන් මිදිලා කොහොමද මේ මානවයා පූර්ව ඓතිහාසික යුගයකට අවතීරණය වන්නේ සහ ඒ සඳහා බලපාපු හේතු මොනවාද? ඒ අනුව පුතේ ඔබ මතක තබා ගන්නට ඕන හොඳින්ම ප්‍රාග් ඓතිහාසික යුගය යම් ආකාරයකට ක්‍රමිකව අභාවයට ගිහිල්ලා පූර්ව ඓතිහාසික යුගයක් බිහි වෙන්න දේශගුණික විපර්යාස ඇතිවීම, ජනගහනය වර්ධනය වීම වගේ සාධක ගණනාවක්ම බලපාලා තියෙනවා. ඔන්න මම දැන් මගේ ආදරණීය දරුවොත් එක්ක කතා කරා කොහොමද පූර්ව ඓතිහාසික යුගය ප්‍රාග් ඓතිහාසික යුගයෙන් වෙනස් වෙන්නේ සහ ප්‍රාග් ඓතිහාසික යුගය බිඳ වැටිලා කොහොමද පූර්ව ඓතිහාසික යුගයකට මිනිස්සු අවතීරණය උනේ සහ ඒකට බලපාපු හේතු මොනවද අපි ගණනාවක්ම හඳුනා ගත්තා. ඒ අනුව මම දැන් මගේ ආදරණීය දරුවොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස පිළිබඳව. පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස පිළිබඳව සාකච්ඡා කරද්දී ආදරණීය දරුවනේ මේ පිළිබඳව වර්තමානයේ වන විට කරන ලද කැණීම් සහ සොයා ගැනීම් බොහොම සීමා සහිත වන නිසා ප්‍රදේශ කිහිපයකට කොටු වෙලා තමයි අපිට මේ පිළිබඳව කතා කරන්න වෙන්නේ. විශේෂයෙන්ම 2009 වර්ෂයේ උඩ රංචාමඩම ප්‍රදේශයේ කරන ලද කැණීම් වලින් අනාවරණය කරගත් තොරතුරු සහ 1989-90 කියන වර්ෂවල අනුරාධපුරයේ ඇතුල් නුවර ප්‍රදේශයේ කරන ලද කැණීම් වලින් හොයාගත් තොරතුරු පදනම් කරගෙන තමයි පුතේ පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස පිළිබඳව අපිට සාකච්ඡා කරන්නට සිද්ධ වෙන්නේ. ඒ අනුව පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස පිළිබඳව සාකච්ඡා කරනකොට අපට දැකගන්නට පුළුවන් වැදගත්ම ලක්ෂණය තමයි පුතේ, පූර්ව ඓතිහාසික යුගයේ මානවයා ස්ථීර ජනාවාස බිහිකර ගැනීම සඳහා යොමු වෙලා තියෙනවා. දැන් මගේ ආදරණීය දරුවන්ට අවබෝධයක් තියෙනවා ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයා පිළිබඳව. ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයා ගත කළේ සංචාරක දිවි පෙවෙතක්. තැනින් තැනට ඇවිද යමින්, ආහාර රැස් කරමින්, දඩයම් කරමින් සංචාරක දිවි පෙවෙතක් හෙවත් ඉඳේර දිවි පෙවෙතක් තමයි ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයා ගත කළේ. නමුත් පූර්වඓතිහාසික යුගයට එනකොට මේ මානවයා ඊට වඩා වෙනස් වෙන්න ගන්නවා. පූර්වඓතිහාසික යුගයේ මානවයා ස්ථීර ජනාවාස බිහිකර ගැනීමට යොමු වෙලා තියෙනවා. මගේ ආදරණීය දරුවෝ දන්නවා ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයා ජීවත් වුණේ වර්ෂා කාලවලදී නම් ස්වභාවික ගල්ලෙන් වල, වර්ෂාව නැති කාලවලට නම් එලිමහන් ස්ථානවල ජීවත් වුණා. හැබැයි පුතේ පූර්ව ඓතිහාසික යුගයේ මානවයා කෘෂිකාර්මික ජීවන රටාවක් ගත කිරීමට පටන් ගැනීමත් තුළ ඔවුන් මොකද කරන්නේ, අර කලින් ගත කරපු සංචාරක දිවිපෙවත අතහැරලා ඔවුන් ක්‍රමිකව ස්ථීර ජනාවාස පිහිටුවා ගන්නට යොමු වෙලා තියෙනවා. අර මං කලින් කිව්වා වගේ 2009 වර්ෂයේ රත්නපුරේ උඩරංචා මඩම ප්‍රදේශයේ කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් වලින් මේ පූර්ව ඓතිහාසික යුගයේ මානවයාගේ යයි සැලකිය හැකි නිවාසයක් හමු වෙලා තියෙනවා. පෙළපොතෙත් මගේ ආදරණීය දරුවන්ගේ මේ පිළිබඳව විස්තර කරලා තියෙනවා රූප සටහන්ද සහිතව. ඒ පිළිබඳවත් ඔබ අවධානය යොමු කරන්නට ඕන අනිවාර්යෙන්ම. මේ හොයාගත්ත නිවස පුරාවිද්‍යාඥයන්ගේ හෙලිකිරීම් වලට අනුව වර්ග මීටර 10.2ක් වෙලා තියෙනවා. මේකේ දිග පළල 6.8ක ප්‍රමාණයකින් යුක්ත වෙලා තියෙනවා. මේ ඉදි කරපු නිවාසය චතුරස්‍රාකාර හැඩයෙන් යුක්ත වෙනවා. ඒ වගේම ඉදිරිපස සහ නිවසේ පිටුපස වෙනම බිත්තියක් මගින් වෙන් කරලා තිබුණු බවට පුරාවිද්‍යාඥෝ කැණීම් තුලින් හෙළි කරගෙන තියෙනවා. ඒ වගේම පුතේ මේ නිවාසේ බිත්තිය මැටියෙන් බැඳලා තියෙනවා. ඒ වගේම වහලට ඉලුක් වගේ දෙයක් සෙවිලි කරලා තියෙන්නට ඇතැයි කියලා පුරාවිද්‍යාඥෝ මතයක් පළ කරලා තියෙනවා. ඒ වගේම පුතේ අනුරාධපුරේ ඇතුළු නුවර ප්‍රදේශයේ කරන ලද කැණීමක් තුලින්ද මේ පූර්ව ඓතිහාසික යුගයේ මානවයාගේ යැයි සැලකිය හැකි නිවාස කිහිපයක නටබුන් සොයාගෙන තියෙනවා. දැන් අපි යොමු වෙමු පුතේ මේ පූර්ව ඓතිහාසික යුගයේ මානවයාගේ ජීවන රටාව පිළිබඳව සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම පූර්ව ඓතිහාසික යුගයේ මානවයාගේ යැයි සැලකිය හැකි සුසාන භූමි සහ උඩරංචා මඩම, ඒ වගේම අනුරාධපුර ඇතුළු නුවර වගේ ප්‍රදේශවල කරන ලද කැණීම් වලින් පූර්ව ඓතිහාසික යුගයේ මානවයාගේ ජීවන රටාව පිළිබඳව යම් තොරතුරු හෙළි කරගන්න පුරාවිද්‍යාඥෝ සමත් වෙලා තියෙනවා. යනුව පුරාවිද්‍යාඥයෝ කියනවා ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයාට වඩා බොහෝම සංවිධානාත්මක දිවි පෙවෙතකට ජීවන රටාවකට පූර්වඓතිහාසික යුගයේ මානවයා යොමු වෙලා තියෙනවා. එවගේම පුතේ කුෂිකාර්මික ජීවන රටාවක් ගත කරන්නටත් ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයා කටයුතු කළා තියෙනවා. විශේෂයෙන්ම ගංගා නිම්න ආශ්‍රිතව සහ ඊට කිට්ටුවෙන් පිහිටි ප්‍රදේශවල ජනවාස පිහිටුවාගෙන පූර්වඓතිහාසික යුගයේ මානවයා කටයුතු කළා තියෙනවා. ඒ වගේම පුතේ කුෂිකාර්මයට අමතරව දඩයම් ජීවිකාවත් තවදුරටත් පවත්වාගෙන යන්නටත් මේ පූර්වඓතිහාසික යුගයේ මානවයා කටයුතු කළා තියෙනවා. ඒ වගේම තමන්ගේ විවිධ දෛනික අවශ්‍යතා ඉටු කරගන්න කුෂිකාර්මාන්තය සඳහා වගේ විවිධ දෛනික අවශ්‍යතා ඉටු කරගන්න පූර්වඓතිහාසික යුගයේ මානවයා සත්ව පාලනය වෙත යොමු වෙලා තියෙනවා. පුරාවිද්‍යාඥයෝ ඊට අදාළ සාක්ෂි තමන්ගේ කැණීම් තුලින් හොයාගෙන තියෙනවා. ඒ වගේම පුතේ මැටි බදුන් භාවිතා කිරීම පූර්වඓතිහාසික යුගයේ මානවයාගේ ජීවන රටාවේ කැපී පෙනෙනම ලක්ෂණයක් වුණා. හල්දු මුල්ල ප්‍රදේශයේ කරන ලද කැණීමකින් පීන්තාරු කරන ලද මැටි බඳුනක් හොයාගෙන තියෙනවා. ඒ අනුව පුරාවිද්‍යාඥයෝ කියනවා ආහාර පිස ගැනීම, ඒ වගේම ජලයේ එක්රැක්ස් කර ගැනීම, භස්මාවශේෂ තැන්පත් කිරීම වගේ කටයුතු සඳහා පූර්වඓතිහාසික යුගයේ මානවයා මැටි බඳුන් භාවිතා කළා තියෙනවා. ඒ වගේම පුතේ පූර්වඓතිහාසික යුගයේ මානවයාගේ ජීවන රටාවේ වැදගත්ම ලක්ෂණයක් තමයි යකඩ භාවිතා කිරීමට පෙළඹීම. විශේෂයෙන්ම තමන්ගේ විවිධ දෛනික අවශ්‍යතා ඉටු කරගන්න, විශේෂයෙන්ම කුෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන කැත්ත, උදැල්ල වගේ උපකරණ තනා ගන්න පූර්වඓතිහාසික යුගයේ මානවයා යකඩ භාවිතා කළා තියෙනවා. ඒ අනුව ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයා වගේ නෙවෙයි, පූර්වඓතිහාසික යුගයේ මානවයා තමන්ගේ දෛනික අවශ්‍යතාවන් ඉටු කරගන්න යකඩවලින් තනපු විවිධ උපකරණ භාවිතා කළා තියෙනවා. පුරාවිද්‍යාඥෝ කරපු කැණීම් තුලින් ඊට අදාළ සාක්ෂි බොහෝමයක් හොයාගෙන තියෙනවා. ඒ වගේම තමයි පූර්වඓතිහාසික යුගයේ මානවයා ඇඳුම් පැළඳුම් වගේම ආභරණ භාවිතා කිරීම සඳහාත් කටයුතු කළා තියෙනවා. රංචාමඩමේ ප්‍රදේශයේ කරන ලද කැණීමකින් ඒ කාලේ කාන්තාවෝ තමන්ගේ ඇස්වල අඳුන් ගල්වන්න භාවිතා කරපු ලෝහ කූරක්, ඒ වගේම ශරීරය වර්ණ ගන්වන්න භාවිතා කරපු කහරතු පාට ගුරුගල්, ඒ වගේම ඒ ගුරුගල් ඌරච්චි කිරීම සඳහා භාවිතා කරපු ඇඹරුම් ගල්, ඒ වගේම ආභරණයක පැලඳගෙන සිටියායයි සැලකිය හැකි මැටි පබළු වගේ බොහෝ දේවල් උඩරංචා මඩමේ ප්‍රදේශයේ කරපු කැණීමකින් පුරාවිද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. දැන් මගේ ආදරණීය දරුවොත් එක්ක මම මෙතෙක් වෙලා කතා කරා පූර්වඓතිහාසික යුගය කොහොමද බිහි වුණේ, පූර්වඓතිහාසික යුගය කොහොමද ප්‍රාග්ඓතිහාසික යුගයෙන් වෙනස් වෙන්නේ, පූර්වඓතිහාසික යුගයේ ජනාවාසවල ස්වરૂපය කෙබඳුද, ඒ වගේම පූර්වඓතිහාසික යුගයේ මානවයාගේ ජීවන රටාවේ ලක්ෂණ මොනවද, මම අද දවසට අවසාන වශයෙන් මගේ ආදරණීය දරුවොත් එක්ක කතා කරනවා පූර්වඓතිහාසික යුගයේ මානවයාගේ තාක්ෂණය පිළිබඳව. විශේෂයෙන්ම පුතේ පූර්වඓතිහාසික යුගයේ මානවයාගේ තාක්ෂණය පිළිබඳව කතා කරද්දී පූර්ව ඓතිහාසික යුගයේ මානවයා ලෝහ භාවිතා කිරීම සඳහා යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම කුෂිකර්මාන්තය සඳහා අවශ්‍ය කරන උපකරණ තනා ගන්න, විශේෂයෙන්ම කුෂිකර්මාන්තයේදී අවශ්‍ය කරන කැලෑ එලි කරන්න, පොළව කෙටීම සඳහා, ඒ වගේම සීසෑම සඳහා අවශ්‍ය කරන කෘෂි උපකරණ බොහෝමයක් නිපදවා ගන්න පූර්ව ඓතිහාසික යුගයේ මානවයා ලෝහ භාවිතා කිරීම සිද්ධ කළා තියෙනවා. ඒ වගේම පූර්ව ඓතිහාසික යුගයේ මානවයාගේ තාක්ෂණය පිළිබඳව කතා කරද්දී මැටි බඳුන් භාවිතා කිරීම විශේෂයෙන්ම කළා තියෙනවා. උඩ රංචා මඩමේ ප්‍රදේශයේ කරන ලද කැණීමක් තුලින්, හල් දුමුල්ල ප්‍රදේශයේ කරන ලද කැණීම් තුලින් මීට අදාළ සාක්ෂි බොහෝමයක් හොයාගෙන තියෙනවා. අර අපි කලින් කතා කරා වගේ ජලය එක් රැස් කරගන්න, ආහාර පිසින්න, ඒ වගේම මියගිය අයෙකුගේ භෂ්මාවශේෂ තැන්පත් කරන්න වගේ දේවල් සඳහා පූර්ව ඓතිහාසික යුගයේ මානවයා මැටි බඳුන් භාවිතා කළා තියෙනවා. ඒ වගේම පුතේ මහාචාර්ය ශිරාන් දැරණියගල මහත්තයා කියනවා මේ පූර්ව ඓතිහාසික යුගයේ මානවයා වර්තමානයේ තියෙන නිවාසවලට සමාන නිවාස ඉදිකිරීම පිළිබඳව සහ ඒ සඳහා අවශ්‍ය කරන තාක්ෂණය දැනුමෙන් ඔවුන් සන්නද්ධව හිටපු බව මතයක් පළ කරලා තියෙනවා. විශේෂයෙන්ම අනුරාධපුරයේ ඇතුල් නුවරේ උඩ රංචා මඩමේ කරපු කැණීම් තුලින් ඊට අදාළ සාක්ෂි හොයාගෙන තියෙනවා. රුහුණු ගුරුගෙදර වැඩසටහන යටතේ අද දවසේ මම ඔබත් එක්ක සාකච්ඡා කරා පූර්ව ඓතිහාසික යුගය පිළිබඳව. අද දවසේ අපි සාකච්ඡා කරපු පාඩම් කොටසට අදාළ පැවරුම ඔබගේ පාසල වෙත අපි දැනටමත් ලැබෙන්න සලස්සලා තියෙනවා. ඒ අනුව ඔබේ පාසලේ ඉතිහාසයේ විෂය උගන්වන ගුරු මහත්මා හෝ ගුරු මහත්මිය සමග අද දවසේ අපි කතා කරපු පාඩමට අදාළ පැවරුම් කොටස කරන ලෙසත් ඔබට අවධාරණයෙන්ම මතක් කරනවා. ඒ වගේම මගේ ආදරණීය දරුවනේ, මේ වගේ තවත් ඉදිරි වැඩසටහනකදී හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මම ඔබෙන් සමුගන්නවා. මෙතෙක් වෙලා ඔබත් සමග කතා කරපු මම අම්බලංගොඩ කලාපේ පීදේස් කුලරත්න විද්‍යාලයේ ඉතිහාසය විෂය ඉගැන්වීම් භාරව කටයුතු කරන දිශාන් සුරංග. ඔබ සියලු දෙනාටම සුබ දවසක්, සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මතු වැඩසටහනකදී ඔබත් සමග හමුවීමේ බලාපොරොත්තුවෙන් අද දවසට සමුගන්නවා. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.
අවකාශයේ පාසල
මීන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.